දෙක ඇතර ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
පාස්කු දින ප්‍රහාරය සිදු වෙලා වසර 5කට ආසන්න වී තිබෙනවා. නමුත් මෙම නිඳිත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, මලල්ගොඩ කමිටු වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභා වාර්තාව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පූර්ණ වශයෙන් පරිශීලනය කිරීම සඳහා ලබා දීමට හෝ රජයේ කටයුතු කරලා නැහැ. තවමත් පාස්කු වාර්තාවේ කොටස් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනුත් හංගනවයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම ප්‍රමාණවත් ඔප්පු කිරීම වලින් බැහැරව තෝරාගත් මහමුලකරුවන් නම් කිරීම හේතුවෙන් තවමත් විවිධ පුද්ගලයන් විසින් ඒ සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටිනවා. ඒක ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්නට මා අදහස් කරනවා. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කොපමණ විමර්ශන සංඛ්‍යාවක් ක්‍රියාත්මක කෙරුණේ? එමගින් කොපමණ නිර්දේශ සංඛ්‍යාවක් ලබා දී ඇත? ඒ මොනවාද? මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු කවරේ? දැන් කොමිෂන් සභාවක් පවත්වලා තියෙනවා, විවිධ වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා, නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? මෙම විමර්ශන වාර්තා පරිශීලනය සඳහා මහජනතාවට ලබා දිය නොහැක්කේ ඇයි? ඇයිවීම මේ රටේ ජනතාවගෙන් හංගන්නේ? දැන් වත්මන් ජනාධිපතිවරයාත් 2022 හත්වෙනි මාසයේ 18 වෙනි දින ප්‍රකාශ කර පරිදි මේ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇද්ද? එසේනම් මෙහි ප්‍රගතිය මොකක්ද? දැන් වර්තමාන ජනාධිපතිතුමා විවෘතවම කියලා තියෙනවා ජාත්‍යන්තර පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන පරීක්ෂණයක් කරනවා කියලා. මේ කෝයේ පරීක්ෂණය? පරීක්ෂණය ආරම්භ කරාද? ආරම්භ කරපු පරීක්ෂණය අවසන් කරාද? අපිට දැනගන්නට අවශ්‍යයි. පාස්කු දින ප්‍රහාරයට පෙර සිදු වූ වවුනති පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධ පරීක්ෂණවලදී රාජ්‍ය බුද්ධ්‍යංශය සහ හමුදා බුද්ධ්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමග යැවූ බව රජය පිළිගන්නේ. එසේනම් ඒ සම්බන්ධයෙන් යලිත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ නොහැකිද? නොහැකිනම් මේ මන්ද? මතක තබා ගන්න ගරු අග්‍රාමාත්‍යතුමනි, මම මේ ප්‍රශ්නේ අහන්නේ ඊයේ දිනේ පාස්කු දිනේ, ඊස්ටර් සන්ඩේ දිනේ. මේ වගේ දවසක තමයි ඇත්ත වශයෙන්ම ම්ලේච්ඡ කුරිරු ප්‍රහාරය සිද්ධ වෙලා ජීවිත ගණනාවක් අහිමි වුණේ. අද සමහර මන්ත්‍රීවරුන්ට මේක විහිළුවක් වුණාට මේක රටේ සමස්ත ජනතාවට විහිළුවක් නෙවෙයි. ඉතින් මේ සභා ගර්භය තුළ ඉන්න මන්ත්‍රීවරු පාස්කු ප්‍රහාරයෙන් ඒ ම්ලේච්ඡත්වෙන් විපතටපත් වුණු ජනතාව විහිළුවට ලක් කරන්න හොඳ නැහැ. සහරන් සමග වැඩිම වාර ගණනාවක් දුරකථන සම්බන්ධතාවයන් පවත්වාගත් පුද්ගලයා බුද්ධ්‍යංශ නිලධාරීවරයෙක් බව, FBI මගින් ලබා දුන් IP ඇඩ්‍රස් එක තුලින් තහවුරු වුණු බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව එම බුද්ධ්‍යංශ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපි දන්නවා ඒ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කරන්නට විශාල වශයෙන් බාධා එල්ල වුණා. ඒක ක්‍රියාත්මක කරන්නට දුන්නේ නැහැ. කොහොමද මෙහෙම වෙන්නේ අගමැතිතුමා? කොහොමද FBI එක ලබා දුන්න තොරතුරක් අනුව බුද්ධ්‍යංශ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම නතර කරන්නට කොහොමද රජයේ කටයුතු කරලා තියෙන්නේ? ඉතින් මම දැනගන්න කැමති මේ බුද්ධ්‍යංශ නිලධාරිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිබෙනවද? එසේ නොමැතිනම් ඊට හේතු මොනවාද? දෙහිවල ප්‍රදේශයේදී බෝම්බය පුපුරවා සිය දිවි හානි කරගත් ජමිල්ගේ බිරිඳගේ නිවසට බෝම්බය පිපිරීමට ප්‍රථමයෙන් බුද්ධ්‍යංශ නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වෙනවා. එයින් පැහැදිලි වන්නේ බුද්ධ්‍යංශයේ මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රථමයෙන් දැන සිටි බව නොවේද? බොහොම සරලව කතා කරනවා නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු ඒ ම්ලේච්ඡයින්, ඒ ත්‍රස්තවාදීන් සමග බුද්ධියන්සේ සම්බන්ධයක් තිබුණද නැද්ද? මේකට උත්තර අවශ්‍යයි. කරුණාකරලා උත්තර ලබා දෙන්න. බෝම්බේ පිපිරීමට ප්‍රථමයෙන් බුද්ධියන්සේම නිවෙස් වෙත ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසාද? මේ සම්බන්ධයෙන් කුණුල් ලෙස විමර්ශනය කර තිබේද? නැතහොත් ඒ මන්ද?
ඔව්. චාමර සම්බන්ධ ඇමතුමයි මේ ඇමතුමාට බාධාවක් කිරීම නෙවෙයි මේ. විපක්ෂ නායකතුමා අහන ප්‍රශ්නෙට තව එකක් එකතු වෙන්න ඕන. අර දෙහිවල බෝම්බේ පුපුරගත්තේ අර ජාතික ලැයිස්තුවෙන් ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේටි පෙක්කෙනාගේ පුතාද කියලා.
හරි, බොහොම සෞදාම්ගිනියන්.
මම අහන්න කැමති මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ විහිළුවට ගන්නේ නැතුව කරුණාකරලා මේ සභාවේ සියලු දෙනා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නට මට අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන්ම මම අහන්නට කැමති බෝම්බේ පිපිරීමට ප්‍රථමයෙන් බුද්ධියන්සේම නිවෙස් වෙත ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසාද? ඒ කියන්නේ ජමිල්ගේ බිරිඳගේ නිවසට මොන පදනමක් මතද බුද්ධියන්සේ නිලධාරින් ගියේ? සම්බන්ධකමක් තිබුණද? පාස්කු බෝම්බ ප්‍රහාරයේ ම්ලේච්ඡ ත්‍රස්තයෙන් සමග අපේ රටේ බුද්ධියන්සේ යම්කිසි සම්බන්ධතාවයක් තිබුණද නැද්ද? ඍජු උත්තර දෙන්න. මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කර තිබේ. නැතහොත් ඒ මන්ද? බුද්ධියන්ස නිලධාරී මහිල් ඩූල් විසින් ජමීල් සම්බන්ධයෙන් ඔහුගේ මිත්‍රයා හෙළි කළ කරුණු පිළිබඳ රාජ්‍ය බුද්ධියන්සේටත් හමුදා බුද්ධියන්සේටත් තොරතුරු ලබා දී ඇති බව වාර්තා වෙනවා. එසේ තිබියදී ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු නොකළේ මන්ද? සායින්ද මරුදු පිපිරීමේදී මියගිය අයගේ DNA සමග සාරා ජස්මින්ගේ DNA පළමු සහ දෙවන අවස්ථාවන් වලදී නොගැලපී පසුව තුන්වැනි වර ගැලපුණේ කෙසේද? ඒ කොහොමද වුනේ? DNA පරීක්ෂණ පවත්වලා පළවෙනි සහ දෙවෙනි අවස්ථාවේ ගැලපුණේ නැහැ, තුන්වැනි අවස්ථාවේ ගැලපුණා. ඒ කියන්නේ DNA පරීක්ෂණය ගැලපෙනකම්ම ක්‍රියාත්මක කරා. මේක පිළිබඳව තිබෙන බරපතල අභිරහස් කරුණු කාරණා මේවා හෙළිදරව් කරන්නට ඕන. සහරාන් නිරන්තරයෙන් දුරකථන සම්බන්ධතාවෙන් පැවති බව පැවසෙන අබුහින් යන පුද්ගලයා කවුරුද යන්න විමර්ශන මගින් අනාවරණය කරගෙන තිබේද? පාස්කු ප්‍රහාරයේ මහමොලකරුයයි හඳුනාගෙන තිබූ නෞෆර් මෞලවි ජනාධිපති කොමිෂන් සභාව මගින් ප්‍රශ්න කර නොමැති බව පෙනියා. ඒ මන්ද? නොයසේ නම් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් ලබා දුන් සාක්ෂි සභාගත කිරීමට ඔබ කටයුතු කරන්නේ? පාස්කු දින ප්‍රහාරය කරමතින් පත් වූ හිටපු ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ නිලධාරීන් 31 දෙනෙකුට පමණ CID ස්ථාන මාරුවීම් ලබා දීමට විදේශ ගමන් තහනම් කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඊට පදනම් වූ හේතු කවරේද? දැන් බොහොම පැහැදිලි, පාස්කු ප්‍රහාරය නිසා ලොකුම වාසිය ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ුනේ අතිගරු කාඩිනල්තුමාටත් පුද්ගලිකව පොරොන්දු වෙලා පාස්කු ප්‍රහාරයේ සුළුමුළ හොයනොයි කිය, මහ මොලකරුවන් හොයනොයි කිය. ඒක තමයි ලැබුණු වරම. හැබැයි ජනාධිපති වුණ හැටියේ කොහොමද ඒ CID නිලධාරීන් 31කට වැඩි ප්‍රමාණයක් මාරු කරලා දැම්මේ? ඒකද ලැබුණු වරම? කොහොමද එයාගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කරේ? මේකද ලැබුණු වරම? අපිට මේවට උත්තර අවශ්‍යයි. අද නම් කල් ඉල්ලන්න එන්න එපා. මේ උත්තරේට අපිට උත්තර අදම අවශ්‍යයි. මොකද ලක්ෂ සංඛ්‍යාත මේ රටේ ජනතාව බලාගෙන ඉන්න උත්තරේ ලැබෙනකම්. අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම අසල නවතා රඳවාගත් ලොරි රථය නිදහස් කිරීමට නියෝග ලබා දුන් පොලිස් නිලධාරියා කවුද? අපිට දැනගන්නට තිබෙන ආකාරයට ඒ ගැලනිගම පිවිසුමේ හිටපු පොලිස් නිලධාරියෙක් ඇත්ත වශයෙන්ම සටහනක් කරලා තිබෙනවා. මම අහන්න කැමති ඒ සටහන මේ සභාවේ සභාගත කරනවා. එහෙම නියෝග ලබා දුන් පොලිස් නිලධාරියා කවුද? ඒ සිදු කළේ කාගේ වුමනාවක් මතද? පාස්කු දින ප්‍රහාරය පිළිබඳව ඉන්ඩියන් කවුන්ටර්පාර්ට් ඒජන්සීස් වෙතින් ලද වට්සප් පණිවිඩ බුද්ධියන්සේට ලබා දී ඇත්තේ කවුරුන් විසින්? එම පණිවිඩ සියල්ලක්ම මකා දමා ඇති බවට වාර්තා වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබේ. නොයසේ නම් ඒ මන් දැන් බොහොම පැහැදිලිව අවස්ථාවන් ගණනාවකදී ඉන්දීය බුද්ධියන්ස විසින් ශ්‍රී ලංකා බුද්ධියන්ස වෙත බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මේ වගේ ප්‍රහාරයක් සිදුවන්නට ඉඩකඩ තිබෙනවා කියන කාරණාව. එතකොට අපිට දැනගන්න කැමති කොහොමද ඒ ලබා දුන්නු තොරතුරු ශ්‍රී ලංකාවේ විවිධ බුද්ධියන්ස නිලධාරීන්ගේ ඒ ටෙලිෆෝන් වලින් මකලා දාලා තිබෙන්නේ? කොහොමද ඒවා මැකී ගිහිල්ලා තිබෙන්නේ? ඒ වගේම අපි දැනගන්න කැමති අවස්ථාවන් කීයකදී ඉන්දිය බුද්ධියන්සය ශ්‍රී ලංකාවේ බුද්ධියන්සයට මේ වගේ ප්‍රහාරයක් සිදුවෙනවා කියලා දැනුවත් කරාද? ඒ දැනුවත් කරපු දින කවරේද අපිට දැනගන්න කැමති. හාදියා නැමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ ජයසිංහ නැමැති නිලධාරියා අභිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට රජය කටයුතු කර තිබේද? මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මගින් පාස්කු දින ප්‍රහාරයේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කවුරුද? ඔවුන් අතුරින් වන්දි මුදල් ගෙවීමට නියෝග කර ඇත්තේ කාටද? එයින් කොපමණ ප්‍රමාණයක් මේ වන විට ගෙවා ඇත්ද? එමගින් විනය ක්‍රියාමාර්ග ගත යුතු පුද්ගලින් පිළිබඳව සඳහන් කර තිබේ. එසේ නම් මේ කවුරුන්ද? ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කර තිබේ. නොයසේ නම් මේ මන් දැන් විවිධ කොමිෂන් වාර්තා, අනිකුත් වාර්තා, ඒ වගේම අධිකරණ නියෝග හරහා පැහැදිලිවම නියෝග ලබා දීලා තිබෙනවා. විවිධ පුද්ගලින්ට විරුද්ධව පියවර ගන්න අධිකරණ එසේ කියද්දි ඇයි ඒවට පියවර නොගත්තේ කියන එක මම රජයෙන් අහන්නට කැමතියි. හිටපු ජනාධිපතිවරයෙකු විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශය අනුව වසර පහකට ආසන්න කාලයක් ප්‍රහාරයේ සිදු කළ මහමුලකරු සංගවාගෙන සිටීම සහ තොරතුරු දැන වසන් කර සිටි පුද්ගලින් කවුරුද? දැන් අපිට දැනගන්න කැමති හිටපු ජනාධිපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ ප්‍රකාශය තුළ කරුණාකරලා රටට හෙළිදරව් කරන්න කවුද මේ මහමුලකරුවන්? මේ මහමුලකරුවන් දැන දැන මේ තොරතුරු වසන් කර තිබුණද? ඒව පිළිබඳව අපිට පැහැදිලි විස්තරයක් අවශ්‍යයි. මෙවැනි සුවිශාල අපරාධයකට වගකිවිය යුතු පුද්ගලින් පිළිබඳව කරුණු හෙළිදරව් නොකරන්නේ මන්ද? මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකි මෙවන් ත්‍රස්තවාදී අපරාධයක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් රජයේ ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ? ඊයේ දිනේ පාස්කු දිනේ විශේෂයෙන්ම මම මේ සභාවේ ඉල්ලීමක් කරනවා, කථානායකතුමා කරුණාකරලා මේ ප්‍රශ්නයට අපිට අදම උත්තරයක් ඕන මේ මොහොතේ. මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව 2019 ඉඳලා බලාගෙන ඉන්නේ මේ සිද්ධිය සිදුනයින් පස්සේ. මේක පිළිබඳව සත්‍ය, මේක පිළිබඳව ඇත්ත. දැන් මේවා තියෙන්න ඕනේ රජයේ සතුව. මේවා හංගන්න හොඳ නැහැ. අපිට දැනගන්න කැමති උත්තරේ කරුණාකරලා දැන් ලබා දෙන්න.
සභානායකතුමනි, කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා කියන ආකාරයට අදම පිළිතුරු දෙන්න රජයේ බැඳිලා නැහැ. ස්ථාවර නියෝගය යටතේවත් 27 දෙකේ ප්‍රශ්නයක් ඇව්වහම ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. ඒකිට වෙන ප්‍රශ්නවල සංකීර්ණතාවයේ සහ සංඛ්‍යාලේඛන දත්ත අරගෙන පිළිතුරක් දෙන්න ඕනේ. ඒ දෙන අමාත්‍යංශය මගින්. ඒක නිසා ඉතාම කරුණාවෙන් මම කියන්නේ ගරු විපක්ෂ නායකතුමාට, ඔබතුමා හොඳටම දන්නවා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය. ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ 28 වෙනිදා. ඒතර ඊට පස්සේ 29 නිමාඩු, 30 නිමාඩු, 31 නිමාඩු අද පළවෙනි දිනේ. ඒ නිසා මම මුලින්ම ඔබතුමාගේ ප්‍රශ්න 13ක් තියෙනවා. මේ ප්‍රශ්න 13 සමහර ප්‍රශ්නවලට වහුගේ ඉතිහාසයේ කාලය පුරාම වරින් වර පිළිතුරු දීලා තියෙනවා. Enisa mekan pelitur no dina makin karni nebei mama kian. Namun esandha me garu samaha bata, butuma kiwa wagem. Me rata jana tawat, desh rata wal balat, me kertas unandu dakkono silu dina ama, dadi unandu enginna me pelituru niama karin labadin. Ikan isa dahatung eni prasne butuma matukar nakarni subjudiki. Muka dah heituwa me pelimandawa hitupu awastave hitupu Raja Raksha Bara Hitupu, Maitripala Sirisena Janadhipatituma, Hitupu Janadhipatituma, me mathakadi karala da prakashayak sambandhen, Rahas Police Department tumagin kata uttara labagena, e anuwa madhya magimu wartha karala thiyenawa, maheshwarath adhikaranayata karunu wartha karala nithipatituma visin, nawatha kadawimata niyamithawa thiyenawa. Thora dan adhikarana idiriyata me kata utta gihilla thiyenawa. E nisa 13 wenni karanaya mama avadana yomu kirimatai kiyanne sub judice. Anit prasna dalaha sambandhen mahajana arakshaka amatyanshe lekam pb gunathilaka mahata visin parliamentuwe sabhanayak hatta mata address karala ewala thiyenawa 31 wenna dina dahatamin parliamentuwe sthavara niyoga 27 deka yatte prashne 2441 ukta karunaha sambandhen samanka 2433 dina tilipiya path parid sansodhane karimi e anuwa parliamentu sthavara niyoga 27 deka yatte garu parliamentu vipakshanayaka Sajid Premdas Metwansin, Idripat Kirim Nim the Prashna Sambanding, Idri Dinedi, Pilutur Labadi Matakatukanda Bavata, then on Dilati.
Pamisuti. Oh, Vipakshanagatum, Itmankaran.
Mama Garukatanagatumani, Visiata Deka Prashna, Idripakala, meet a pair of Kissima, the Osaka Mama Kielane, Damamutari in the hill. Have a Utuma Dana Buhuma Hunding, May Pasku Prahari Pilibanda, Janadipati Commission Varta. Malal Guda Varta, Tavat Varta, Rashia. Evagam me Parliament to Viva de Hut Kriatakuna. In Atta Vashenma, Matapadiva Chodanakar under Sidena, me Raja, me Satya, Rate Janata Vagin Sangano. Ubutumala, me at Utter Tienatona. Ubutumata, a Uttera Dendabari, Vartamana Janadipatira Porunduna, Jatiantara Parikshana. A pariction a Pavatan Nepti. A him a pariction at Kriatmogoran. May a barapatal passion. Metumame, Nivadu Dinagana Katagara, are the Jivitahimun one who sent a Nivadu Dinane. A Jivitahimela, Laksasanka, Janata, Asahane Patilla, Pilane Patilla, Kanaga Guda Patilla, yeah, when you went Tavadurat, then Obutumala Urdu Pahak Kalgata.
Nene, Sabanayatuma.
Urdu Pahak Kalgata.
Garu Katanagatumani,
Pakshanagatuma,
Garu Katanagatuni, Mamatakala, then known, eh? Garu Pakshanagatuma, Obutumala, Cabinet Take Hitia, Prahare Venava Savidi, Api Hiti and Athen. Ekanisa, Obutumala, Ekavalakwaga and the Dibuna. Kalin, hari, awastha gananawa kadima. Eka walakwa ganima pattakin tiyala. Ada oka ada prashnamalawa kidipat karanawa ita passe hituwaya.
Oka otani nathara karanda. Oh, mukada vipakshanayakatuma ikman karan.
Garu kathanayakatuma anna Susil Premajayanta amathuma hari tanata aawa. Oh, me prahara sidu wenakota api rajaye hitiya. E rajaye innakota obathumalla vipakshayak hatiyata jana varanak killuwa. Pasku Prahare Mahamolakarwan Natulu Ekata Samman the Siludinama Niti Ahamuda Genena Magila E Porondua Rate Laksa Desi Visa Janata Dila Adata Vasarapa Hakkenua Adata Urupa Hakkenua Ara Jivita Himulu Nisu Enwin Obataiti Akna Kalganda
Okotanina Karanda
Kamakarana Karuna Kalame Varada Karanipa Karuna Kalame Varada Karanipa Patun Janata and Utterland.
Ogotan in Trakaranda. Oh, Jana Babe.
Katanaka to Muni Manga, Batuma, take a carna, Kavadanti, and Mukano. May Sabahawe, Duravali, Gatamo, Butuma, Gouting, Sabahanai. Any Sam, Mama, Yam, Karna, Pilimoto, Pilutur, and like a Promukatawe, Matabeno. Garu Katanaka to Muni, May Prashne, Pilimandava, Sangwedi, Natine. Apikoru Sangwedi. May Pilimandava. May Pilimandava, Evacata Hirujana, the Butma, Komisamata. It was Sega Masaga, Aurugana, Kahua, Eka Prasidakala. It was say Eka Tawa, Varta Genawa, Varta Idripatkala, Tawa Varta, Levenatino, Gilat Kiva, Pasu Sidin, Ganava, Siduela Tibeno, ඒක නිසා මේ අද ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න 10 ප්‍රශ්න 12කට ඒ පිළිතුරු මම නෙවෙයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි ලිඛිතව ඉදිරිපත් කළ තින්නේ ඒ අයකට පිළිතුරු දෙනවා ඒ සඳහා අවස්ථාව දෙන්නයි කියලා
සභානායකතුමා මේ අපේ මේ ලලිත් වරණකුමාර මන්ත්‍රීවගේ වරපහල ප්‍රශ්නයක ඉන්න දැන් මේ අනවශ්‍ය විවාදයක අපි යන්නේ
ඈ කරු කතානායකතුමනි
ඔව් මොකද්ද
අපේ ගරු සභානායකතුමා කිව්වා මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රශ්නය සබ්ජුඩිකේ කියලා. ඒක සබ්ජුඩිකේ නෑ ඒක අලුත අලුත අනාවරණයක්. ඉත් සබ්ජින් නියු. තා මේක අධිකරණයට ගිහිල්ලා නෑ.
දැන් ලෙට් ඉට් ගෝ දෙයා. තා නෑ. ඔව් සභානායකතුමා.
මැජිස්ට්‍රේට් කෝට්ස් ඉට් මීන්ස් දැට් ද ඇටර්නි ජෙනරල් හී හැස් සබ්මිටඩ් ද ෆැක්ට්ස් to the courts as a result he has been summoned to the courts
Mr. Sabana
so it's subjudicate
ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය ගන්න වරප්‍රසාද ප්‍රශ්නය ගන්න
අර වතානායකතුමනි
ඔය
1953 අංක 21 ධර්ම පාර්ලිමේන්තුවේ බලතලහා වරප්‍රසාද පනත යටතේ කොරුණු ලබන ඉල්ලීමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 126 වන ව්‍යවස්ථාවේ හා 17 ව්‍යවස්ථාවට අදාළයි කියමින් SP FR application number SC Alayrak FR A Alayrak 131 Alayrak 23 යටතේ ශ්‍රේෂ්ඨ අධිකරණය ඉදිරිපත් කර ඇති ප්‍රෙස මහා සම්බන්ධයෙන් 2 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මූල රාජ්‍ය මූල පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේය 3 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන වැඩි කර ගැනීම සඳහා කල යුතු කාර්යයන් සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විවිධ අවස්ථාවලදී සාකච්ඡා කර තීරණද ගෙන ඇත. අතර රාජ්‍ය ආදායම එකතු කරන ප්‍රධානම රාජ්‍ය ආයතන 3 වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගු හා සුරාබදු දෙපාර්තමේන්තුවයි. 5 2024 වර්ෂයේ ඉලක්කගත ආදායම වනුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහ රුපියල් බිලියන රුපියල් 2024ක්ද ශ්‍රී ලංකා රේගු හරහ රුපියල් බිලියන 1533ක්ද සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රුපියල් බිලියන 232ක්ද වේ. 6 මෙම ඉලක්කගත ආදායම එකතු කර ගැනීම සඳහා සම්බන්ධ පරීක්ෂණ කිරීම පාර්ලිමේන්තුවේ මුදල් ක්‍රමාවිධි කාර්ය සභාව මගින් ආර්ථික සම්බන්ධව අනෙකුත් අධීක්ෂණ කාර්ය සභාව මගින්ද සිදු කරනු ලැබේ. 7 ජාත්‍යන්තර මූල අරමුදල යෝජනා හා සමාලෝචන හරහාද රාජ්‍ය ආයතන වැඩි කර ගැනීම සඳහා ආර්ථික ක්‍රියාමාර්ග ගත යුතු බව නිර්දේශ කර තිබේ. මෙම ඉදිරිපත් කර ඇති පෙස්සම මගින් කෙලින් රාජ්‍ය ආයතන වැඩි කර ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග අත්විඳීමට ඉල්ලා ඇත. 9 රජයේ බදු ප්‍රතිපත්තිය මත සුදු බදු වැඩි කිරීම සඳහා සුරා බදුව අලුතින් ලබා ගන්නා බලපත්‍ර සඳහා වන ගාස්තුද ඉහළ දමා ඇත. මෙම පෙස්සමගින් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ සතු මූල්‍ය බලය අධිකරණයට කරා සොරකම් කිරීමයි බලපත්‍ර සැකයක් නැගී 11 මෙම පෙස්සම් කරුවන් දෙදෙනා දැන්තම සුරාසල් පවත්වාගෙන යන දෙදෙනෙක් සුරාසල් පවත්වාගෙන යන අතර ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ අවස්ථාවේ නව යෝජනා ක්‍රම හරහා ඉහළ යන සුරාබදු බදු නවතා ගැනීම මගින් රාජ්‍ය ආයතන අඩු කිරීමට කරුණු ලබන කුමන්ත්‍රණයක්ද යන්න බලපත්‍ර සැකයකි. 12 මෙම පෙස්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නන් පහුගිය කාලයේදීද පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අධිකරණය හරහා සොරකම් කිරීමට උත්සාහ ගන්නා ලදී. 13 මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මා ඇතුළු 225 දෙනාගේ වරප්‍රසාද කඩකිරීමකි. 14 එබැවින් මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු රැස්වන ඉදිරි හැකි පළමු දිනේම සභාව හමුවේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට මහා වෙත අවස්ථාව ලබා දෙන ලෙසත් මෙකී වරප්‍රසාද ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවේ යොමු කර සුදුසු විමර්ශනයක් හා තරහතින් මොනබලවුන් කැඳවන ලෙසත් පවතින නීති ප්‍රකාර කටයුතු කරන ලෙසත් ස්තුති.
බොහොම ස්තුතියි. ඔබතුමාගේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනු ලැබේ. ඔව්. අධිකරණ ඇමතුමා. අධිකරණය මත.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 13 එනම් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම් පත ඉල්ලාස් කර ගන්නා බව දන්වා සිටිනවා.
බොහොම ස්තුතියි. දිනට මොකද දැන් මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක? ඔව්. නිවල් පීතිස් මන්ත්‍රීමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්නේ.
ගරු කතානායකතුමනි, මොහොතක් අවස්ථාව ලබා දෙන්න ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම අපේ ගරු ලලිත් බන්තුමා 225 වෙනිම වරප්‍රසාද යටතේ කරුණු කීපයක් ඉදිරිපත් කළා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් දැනගන්න කැමැති. අපි දන්නවා විශේෂයෙන්ම ගත්තොත් බලමූලාය අතර තුනක් මත තමයි අපේ රටේ රාජ්‍ය පාලන තන්ත්‍රය ඉදිරියට රැගෙන ඉදිරියට යමින් පවතින්නේ. ප්‍රධාන බලමූලාය අතර තුනක් තුල ගත්තම විධායක එක බලමූලායතනයක්, ව්‍යවස්ථාදායක තවත් බලමූලායතනයක්, අධිකරණයේ තවත් බලමූලායතනයක්. එතකොට ගරු කතානායකතුමනි, අපි දන්න දේ තමයි අපේ මූලික නීතියට අනුව ගත්තමත් විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයට තමයි මූල්‍ය වගකීම සම්පූර්ණයෙන් පැවරලා තිබෙන්නේ. එනිසා මම ඔබතුමාගෙන් විමසන්න කැමති ගරු කතානායකතුමනි, ව්‍යවස්ථාදායකයට අදාළ විශේෂයෙන් රාජ්‍ය ආයතන ලැබීම සඳහා ගන්නා විවිධ ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යවස්ථාදායකය අනුමත කර ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ග යම් මන්ත්‍රීවරයෙක් හෝ වෙනත් බාහිර කෙනෙකුට අධිකරණයට ගිහිලා අභියෝගයට ලක් කරලා ව්‍යවස්ථාදායක අභියෝගයට ලක් කළ හැකිද කියන කාර්යය තමයි ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් විමසා
සිටින්නේ. මොකද මොකද මේ ලක්ෂණ කීයද මන්ත්‍රී?
පරත ඉල්ලාස් කර ගන්න කිව්ව ඒජ් ඔෆ් කන්සන් කැමැත්ත දීමේ වයස ඇත්ත වශයෙන්ම අපේ විපක්ෂ නායකතුමා මේ පාර්ලිමේන්තුවේ සෑහෙන උත්සාහයක් ගත්තා ඒ පරත ඉල්ලාස් කර ගන්න කියලා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම එක ප්‍රශ්නයක් අහන්න කැමති. ප්‍රායෝගිකව උසාවිය වැඩ කරන නීතිඥ මහතුරු කියන දෙයක් තමයි බාල වයස්කාර ළමයි ආදරය කරලා ළමයි හම්බ වෙනවා. ළමයි හම්බුනායින් පස්සේ නඩු වැටෙන්නේ අවුරුදු 3කින්. නඩු වැටෙන කාලේ වෙනකොට ඒ දෙන්නම කසාද බැදලා. ඒ ගෑනුමයි පිළිබිලමයි කසාද බැදලා දෙගොල්ලම වැඩි විය පැබිල්ලා. ඉතින් නඩු කාර්යයන් සිද්ධ වෙනවා මේ කසාද බැදපු අය ඒ පුරුෂයාව අවුරුදු 3කට කලින් මේක සිද්ධ වුණේ හිරේට අරින්න. එම නිසා මම ගරු විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ඉල්ලීමක් කරනවා උසාවියේ ප්‍රායෝගිකව උසාවියේ නීතිඥ මහතුරු හමු වෙන්න. මොකද මේ අපේ ලංකාවේ දත්ත නැහැ. දැන් නෝ ඩේටා. දත්ත නැතුව තමයි මේ විවිධ මත ප්‍රකාශ කරන්නේ. දැන් බලන්න දැන් ඒ ගෑනු ළමයා ඒ වරද සිද්ධ වෙනකොට බාල වයස්කාරයෙක් නඩු වැටෙනකොට අවුරුදු 3කට පස්සේ දින කසාද බැලලා සතුටින් ඉන්නවා. නඩු කාර්යයට සිද්ධ වෙනවා පිරිමියෙක් කියලා හිරේට අරින්න.
කතානායකතුමනි, මේ පිළිබඳව පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍යයි. රටෙත් මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමා රටෙත් මේ පිළිබඳව විශාල මතයක් පැතිරලා තිබෙනවා විවිධ අදහස් ඇතිව. මේකට මේ පනත් කෙටුම්පත ගරු කතානායකතුමනි, ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිඥවරු වෙනත් නීතිඥවරු සහ විවිධ වෘත්තිකයන් එකතු වෙලා අවුරුදු 5ක් විතර තිස්සේ අධ්‍යයනය කරලා තමයි මේ නිර්දේශය අධිකරණ අමාත්‍යාංශයට ලබා දුන්නේ. මේ ලබා දෙන්න මූලික හේතුවක් විදියට මේ වයස් සීමාවේ ප්‍රශ්නේදී අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ සමහර අවස්ථාවලදී වයස අවුරුදු 14 සිට 16 දක්වා ගැහැණු දරුවෝ දූෂණය වුණා කියලා නඩු වෙනවා. එතකොට ඒ අතරතුර අති බහුතරයක් ඉන්නේ අවුරුදු 16යි 22යි අතර පිරිමි දරුවෝ. එතකොට 22 සීමාව ගන්නේ තරුණ වර්ධකරුවන් පිළිබඳව පනත යටතේ තරුණයන් විදියට සලකන්නේ ඒ 16යි 22යි අතරය. එතකොට මේ නඩු මහාධිකරණයට එනකොට කරු කතානායකතුමනි බොහෝ විට 99%ක්ම ඒගොල්ල වැඩිවියට පත් වෙලා. ඒ කියන්නේ අවුරුදු 18ට ඇවිල්ලා විවාහ වීමේ සීමාවට හැකියාව තියෙනවා. ඔව්. එතකොට ඒගොල්ලන්ට සමහර වෙලාවට දරුවොත් ඉන්නවා. සමහර අය බැඳලත් ඉන්නවා. සමහර අයට බඳින්න ඕනකම තියෙනවා. ඒ නමුත් මේක මැන්ඩේටරි සෙන්ටෙන්ස් එකක් නිසා, ඒ කියන්නේ අනිවාර්ය දඬුවමක් නිසා ඒ පිරිමි තරුණයා අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් හිරේ යවන්න ඕනේ. එතකොට ඒ මිනිස්සයා හිරේ ගියාට පස්සේ ඒ මිනිස්සගේ ජීවිතෙත් ඉවරයි. අර ගෑනු දරුවගේ ජීවිතෙත් ඉවරයි. ඉතින් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ නිසා මේක මානුෂීය පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බලලා දැන් වෙනකොට නඩු තීන්දුව 3ක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව 3ෙම කියනවා මේ පාර්ලිමේන්තු පනතෙන් කිව්වට මේක මැන්ඩේටරි නැත්නම් අනිවාර්ය සිරදඬුවක් මත් දෙන්න ඕනේ කියලා අපි එකට බැඳිලා නැහැ. අපි මේක අධිකරණයට තියෙන අභිමතයක්. මේ නඩුවේ කරුණු අනුව අපි ඒක අනිවාර්ය දඬුවමක් විදිහට නෙමෙයි අධිකරණයේ අභිමතය අනුව දෙන දඬුවමක් කියලා ලිහිල් දඬුවම් දෙනවා. දීලා අර විනාශ වෙන්න යන ජීවිත දෙකක් බේර ගන්නවා. ඉතින් දැන් පොතේ තියෙන එක නීතියක්. හැබැයි අධිකරණයේ අනුගමනය කරන්නේ තව නීතියක්. ඉතින් මේ දෙක සැසඳෙන තත්වයක් රටේ තියෙන්න ඕනේ. නැත්තම් මේක ගැටලුවක් අරු කතා නැගතුනි. නීතිය තියෙනවා එකක්, අධිකරණයේ කිරීම තව එකක්. ඉතින් ඒ සම්බන්ධව අපි මේ ඉල්ලීම් සලකලා බලලා මේ අවස්ථාවේදී අපි මේක ඉල්ලාස් කරගත්තා. අපි මේ පිළිබඳ උනන්දුව දක්වන බොහෝ පාර්ශ්ව ගෙනල්ලා සාකච්ඡා කරා. ඉදිරියේදී කාටත් එකඟ වෙන්න පුළුවන් සංශෝධනයක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න.
ඔව් චාමර සම්පත් ඇමතුමා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමා, ලලිත් වර්ණකුමාර මෙතුමා ගෙනාපු වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ බලය අපිට අධිකරණයට දෙන්නත් බෑ. හැබැයි අධිකරණයේ බලය පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ. හැබැයි හැම වෙලාවෙම මෙතන කළුකෝට්කාරෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. අතෙන්ඩත් යන උසාවියට ගිහිල්ලා පාර්ලිමේන්තු බලය උසාවියට අරන් දෙන්න හදනවා මෙතන මේ කළුකෝට්කාරෝ. ඒ නිසා මේ අපේ බලය පාර්ලිමේන්තුවට තියෙන බලය දෙන්න බෑ උසාවියට.
ඒකින්ද
වරප්‍රසාදේ අපේ බලය අපේ මුදල් එකතු කිරීම ඒවා අද උසාවියට ඇйти නෑ. උසාවිය ප්‍රශ්න උසාවිය විසඳ ගන්න කියන්නේ.
මොකද්ද උතුමාගේ ප්‍රශ්නේ? ඔව් මේ එමතුමා.
ගරු කතානායකතුමනි, අප්‍රේල් මාසයට අදාළව ඉන්ධන මිල සූත්‍රය සභාගත කරනවා, හැන්සාඩ්ගත කරනවා දැනගැනීම පිණිස.
හරි, බොහොම ස්තුතියි. ඔව් කාවීරි ජයවර්ධන මෙතුමා.
ගරු කතානායකතුමනි, අපි කතෝලිකයෝ හැටියට දැන් මෙතන පාර්ලිමේන්තු ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් තමයි කියන්නේ මහමොලකරු දන්නවා කියලා ගරු කතානායකතුමනි. ඔබතුමා කරුණා කරලා කැඳවලා මේ මන්ත්‍රීතුමාව මේ හෙලිදරව්ව කරන්න කියන්න. මේ මොකද්ද මේ අර ලිඳ ළඟ සංගමේ වගේ අරයා කිව්වා මෙයා කිව්වා කියන කතා නෙමෙයි. මේක වගකීම් සහගතව කරන්න ඕන ප්‍රකාශයක් ගරු කතානායකතුමනි. මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වෙච්ච ජනතාව බලාගෙන ඉන්නවා ගරු කතානායකතුමනි. ඒගොල්ලෝ ඇඬූ කඳුලෙන් ඉන්නේ ගරු කතානායකතුමනි. ඊයේ ප්‍රවෘත්ති බැලුවා නම් පැහැදිලිව පේනවා මේ මිනිස්සු අදටත් මොනතරම් වේදනාවක් විඳිනවද කියලා ගරු කතානායකතුමනි. ඉතින් මේක මේ මඩේ දදා හොද හොද මේ වේදනාව තියෙන්නේ ගරු කතානායකතුමනි, තුවාලේ තියෙන පුද්ගලයාට ගරු කතානායකතුමනි. ඉතින් ඒක නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, එතුමාට වගකීමක් තියෙන කවුද මේ බෝම්බේ තිබ්බ කියන එක පිළිබඳව එතුමා දන්නවා නම් මේ රටට කියන්න ගරු කතානායකතුමනි. මොකද අපිටත් ඕනේ මේ මහමොලකාරය කවුද කියන එක පැහැදිලි. ගරු කතානායකතුමනි, අපිට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඔබතුමාට තමයි මේක කියන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුවට කිසිම උනන්දුවක් නැහැ මේ මහමොලකරු කවුද කියන එක හෙලිදරව් කරලා මේකට අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන්න ගරු කතානායකතුමනි.
ඔව් ගේවින්ද කුමාරතිංග මන්තුමා.
නායකතුමනි, ප්‍රථමයෙන්ම ඔබතුමා හැමතිස්සම මාව අමතන්නේ කුමාරසිංහ කියලා. මම ගෙවිඳු කුමාරතුංග. පළවෙනිම ඒක කරුණාකරලා නිවැරදි කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒකම කතානායකතුමනි, දැන් මේ පාස්කු ප්‍රහාරය වගේම දැන් හිටපු ජනාධිපතිතුමා විදේශීය මැදිහත් වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශ කරා කියන කාරණය උඩ අපි දන්නවා මහේස්ත්‍රාත් අධිකරණයටත් එන්නේ කියලා තියෙනවා. දැන් විශේෂ විමර්ශන කෙරෙනවා. ඒතකොට ඔබතුමා ඔය මුලාසනේ ඉඳලා ප්‍රකාශයට පත් කරා රට අරුබුදයට ගිය අවස්ථාවේදී ඔබතුමාට බලපෑම් කරා කියලා විදේශීය තානාපති කාර්යාල කිහිපයකින්ම නම් නොකර. ඉතින් අපි හිතනවා එවැනි ඕපදු ඔය මුලාසනේ ඉඳලා මේ පාර්ලිමේන්තු උත්තරීතරයි ඔබතුමා කතානායකතුමා හිටියට ඔබතුමාට ව්‍යවස්ථාව කඩ කරන්න බලපෑම් කරා නම් ඔබතුමාට යුතුකමක් තියෙනවා. ඒ බලවේග මොනවද? ඒ තානාපති කාර්යාල මොනවද? ඒ තානාපති
ඔබතුමා වැරදි ප්‍රකාශයක් කරන්නේ. මම කියලා නැහැ තානාපති කාර්යාල කොහෙවත් උවයි කියලා.
ඒ මැදිහත් වීම සම්බන්ධයෙන්
ඔබතුමා වැරදි ප්‍රකාශයක් කරන්නේ. කිසිම තානාපති කාර්යාලයක් ඉදිරිපත් වුණා කියලා මගේ ප්‍රකාශය මම කියලා නැහැ. ඒක කියලාත් නැහැ. එහෙම දෙයක් උනේත් නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව් චන්දිමිගේ රක්කොඩි මන්තුමා.
තානායකතුමනි, විජේදාස රාජපක්ෂ ඇමතුමා කිව්වා මේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධව ජනාධිපති නීතිඥවරු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරා කියලා. මේ රටේ දරුවන් පිළිබඳ බලය තියෙන්නේ නීත්‍යානුකූලව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට. නමුත් කනගාටුයි කියන්න ගරු ඇමතුමනි, ළමා ආරක්ෂණ අධිකාරිය පිළිබඳව අධිකාරියට කිසිදු දැනුවත් කිරීමක් කළවත්, ඒ අයගේ අදහස් විමසීමක් කළවත් නෙමෙයි මේ තීන්දුව අරන් තින්නේ. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලා හිටිනවා දරුවන් සම්බන්ධ කාරණයක් නිසා ළමා කටයුතු පිළිබඳ විශේෂඥයන්ගෙන් සහ ළමා ආරක්ෂණ අධිකාරියෙන් මේ පිළිබඳව විමසීම් කරලා ගැළපෙන ආකාරයේ තීන්දු නීති රීති සකස් කිරීම පිළිබඳව කටයුතු කරන්න.
බොහොම ඉක්මනින් අධිකාරිය මතුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි, ගරු චන්දු විරක්කොඩි මැතිතුමා, මං හිතන්නේ ප්‍රශ්නේ හරියට තේරුම් අරන්නේ දැන් ඒ සාකච්ඡා පැවැත්වීම සිදු කරනු ලැබුණේ ඒ පත් කරපු විශේෂඥ කමිටුව. ඒක අධිකරණ අමාත්‍යාංශය නෙවෙයි කරේ. නමුත් ගිය සතියේ මම ওই සියලු දෙනා ගෙනල්ලා සාකච්ඡා කරා. ළම ආරක්ෂණ අධිකාරියෙත් ගරු සභාපති ගරු කතානායකතුමනි, දැන් අද ඉන්න සභාපති නෙවෙයි හෙට ඉන්නේ. හෙට ඉන්න සභාපති නෙවෙයි අනිද්දා ඉන්නේ. ඉතින් ඒ අදාළ කාල සීමාවල් වල හිටපොයත් එක්ක තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ওই ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ළම ආරක්ෂණ අධිකාරියත් විශේෂඥවරුත් මේ පිළිබඳ උනන්දුවක් දක්වන සෑම පාර්ශවයකටම අවස්ථාව දීලා තියෙනවා. ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න. ගරු මන්ත්‍රීතුමා, අපි මේ මම අධිකරණ ඇමතිට ඕන පණක් දෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට අවශ්‍ය පණක් විතරයි අපි ගේන්නේ. ගරු කතානායකතුමනි, මේ මම ඒකම කතා කරන්න මේ අවශ්‍යයි. මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව දීර්ඝ වාද විවාද කීපයක් ගියා. පොඩ්ඩක් අනේ ඉන්නකෝ, පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ.
කරුණ මන්ත්‍රීතුමා, ඉදමට ඒ ප්‍රකාශය කරන්න අරින්න. ඊට පස්සේ ඔබතුමා විවාදයක් ඉල්ලගන්න.
මේක ගරු කතානායකතුමනි, පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු කරා. මම ඒ පිළිබඳව ඒකේ අභ්‍යන්තරය ගැන කතා කරන්නේ නැහැ. ඒ පිළිබඳව නඩු හබ ගණනාවක් තියෙන නිසා සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් බවට මම පත් වුණා. ඒ පත් වුණෙත් මේ සභාවේ ඉඳගෙන 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා මම කිව්වා මේම අවදානමක් තියෙනවා. ISIS එකට සම්බන්ධයි මේකට. මේ රට ලේවිලක් කරන්න යන්න ඉන්නවා. මෙන්න මේ වගේ ස්ථාන බලලා මේගොල්ලන් කොයි වෙලාවරි ලේවැගිරීමක් කරනවා කියලා. එතකොට මම ඒක කියපු දාට පහුවෙන්දම එදා අපේම ආණ්ඩුවේ හිටපු කැබිනට් ප්‍රකාශක ඇතුළු ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් පහුවෙන්දා ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පාත්තලා කිව්වා. විජේදාස රාජපක්ෂ කියන්නේ බොරුකාරයෙක්, විජේදාස රාජපක්ෂ කියන්නේ ජාතිවාදියෙක්, ලේ දකින්න ආසමිනෙක් කියලා විශාල ප්‍රහාරයක් මට එල්ල කරා. ඒකම ඒකත් හේතුණා මාව කැබිනට් එකේ නිරපීම දක්වාම. එතකොට ඒ අවස්ථාවේ මම දිගින් දිගටම කිව්වා මෙහෙම ව්‍යසනයක් වෙනවා, මෙහෙම ව්‍යසනයක් වුණොත් මේ රට ලේවිලක් වෙනවා, ජාතීන් අතර ලොකු ගැටුම් ඇති වෙන්න පුළුවන්, රට අස්ථාවර වෙන්න පුළුවන් කියන කාරණේ දිගින් දිගටම කිව්වා. ඒකට ලැබුණු එකම තෑග්ග තමයි අවසානයේදී මාස කීපයක් ඇතුළත මාව කැබිනට් මණ්ඩලයෙන් නිරපලා දාපු එක. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේක වුණා. ඊට පස්සෙත් එවකට හිටපු මේ සිද්ධිය උනදාට පහුවෙන්දා අරලියගහ මන්දිරේම රැස්වීමක් තියලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා රජයේ කැබිනට් ප්‍රකාශක ඇතුළු ඇමතිවරු ගණනාවක්ම කිව්වේ දැන් ඉතින් වෙන්න ඕන, දැන් ඉතින් ඒ වුණා, උනදේ වුණා, දැන් අපි මොකද්ද කරන්නේ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි එදා තිබුණේ. නමුත් අපි එදා දිගින් දිගටම ඉල්ලුවා හිටපු ජනාධිපතිතුමාගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. ඒ කොමිෂන් සභාව පත් කරා. ඒ කොමිෂන් සභාව දීර්ඝ කාලයක් නඩු විභාග කරා. මමත් දවස් දෙකක් ඒකට ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ සාක්ෂි දෙනකොටත් ඒ සාක්ෂි කියනකොටත් ගරු කතානායකතුමනි, දෙපැත්තෙන්ම මට එවනවා ලෙටර් ඔෆ් ඩිමාන්ඩ්ස්, එන්තර වාසි වෙනවා. මං කොමිෂන් සභාවේ කියපුවා ගැන මට විරුද්ධව මිලියන 500 බැගින් වන්දිල්ලන්න නඩු දානවා කියලා. හැබැයි කවුරුත් දැම්මේ නැහැ. මමත් අභියෝග කරා පුළුවන් නම් දාන්න කියලා. කවුරුත් නඩු දැම්මේ නැහැ. ඒ තත්ත්වේ තමයි තිබුණේ. අවසානයේදී පාස්කු වාර්තාවෙත් අගට මා පිළිබඳව සඳහනක් තියෙනවා ගරු කතානායකතුමනි. මොකද ඒකේ කියලා තියෙන්නේ මේ මැසෙන්ජර් හැස් බින් ෂොට් ඕ මැසෙන්ජර් හැස් බින් කිල්ඩ්. පණිවිඩකාරයා මරා දැමීම තමයි ඒ වෙලාවේ කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි මේ අද සිද්ධ වෙන්නේ. ඒක හැමෝටම භුක්ති වෙන්න වෙලා විඳිත වෙලා තියෙන්නේ. මමත් ඒකේ විඳිතෙක් තමයි. අපිටත් ඕනේ මේක සත්‍ය හොයාගන්න. අධිකරණ මැතිවරයා විදිහට මම කියන්නේ අධිකරණ අමාත්‍යාංශයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටවත් අධිකරණයටවත් විමර්ශනය කිරීමේ බලතලයක් නැහැ. මේ පිළිබඳ ඕනෑම විමර්ශනයක් අධිකාරිය පොලිසියට තමයි බලය තියෙන්නේ. පොලිසිය විසින් ඕනෑම ආකාරයේ විමර්ශනයක් කරලා තොරතුරක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරොත් නීතිපති දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරමින් අවශ්‍ය නඩු ගොනු කිරීමේ කාර්යය ඉටු කරන්න.
මේ ඔය ප්‍රශ්නේ අපි උතරින් නතර කරමු. සභානායකතුමා දින රීමෙත කටයුතු ආරම්භ කරනවාද? සභානායකතුමා දින රීමෙත කටයුතු. ඔව්. මොකද්ද විපක්ෂ නායකතුමා?
මයි අපේ මේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම වැදගත් ප්‍රවේශයක් ගත්ත මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව.
උකට වෙනම විවාදයක්
විජේදාස රාජපක්ෂ මැතිතුමා දැන් මේ සභාවේ සියලු දෙනක් අපි පත් වුණේ ජනවර්මකින්නේ. එතකොට 2019 ජනාධිපතිවරණ ජනවර්මක් තිබුණා. 2020 මහමැතිවරණ ජනවර්මක් තිබුණා. එතකොට ඇත්ත වශයෙන්ම පොහොට්ටු පාර්ශ්වය වර්ම ලබා ගත්තේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් ඇතුළු. ඒ මහා ඛේදවාචකේ ම්ලේච්ඡ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරලා සත්‍යයේ සොයනවායි කියලා. අපිට තියෙන ප්‍රශ්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමා කොමිෂන් වාර්තා තියෙනවා, මලල්ගොඩ වාර්තා තියෙනවා, තවත් වාර්තා තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ පිටපිට විවාද තිබ්බා. මේකේ අවසානයක් නැහැ. මේකේ සත්‍යය නැහැ. මේකේ මහමුලකරුවන් කවුද? කවුද මේකට සම්බන්ධුනේ කියන එක ගැන බරපතල ප්‍රශ්නාර්ථ තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒකට උත්තර නැහැ. ඉතින් උත්තර නැති නිසා තමයි අපි අද ප්‍රශ්නේ හුවේ. මේකට උත්තර ඕන. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, ඒ කොමිෂන් වාර්තාවල සහ අධිකරණ තීන්දුවල ඒගොල්ලෝ නියෝග නිකුත් කරා, රෙකමෙන්ඩේෂන්ස් ඉදිරිපත් කරා. ඉතින් ඒව අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඒව අනුව කටයුතු කරන්නේ නැහැනේ. නැතුව මේ අපිට මේ ආසාවක් ඇති
පක්ෂනායක රැස්වීම තියෙනවා.
ආරේ පිළිබඳව පුරුපුන ප්‍රශ්න කරන එක මේකයි ගැටලුව.
විජේදාස සභානායකතුමා ආරම්භ කරන්න සභාවේ කටයුතු.
උදේ.
ඔව්.
ගරු කතානායකතුමනි, කොමිෂන් සභාවල දීපු නිර්දේශ විවිධ ආයතන වලට දීලා තියෙනවා. පොලිසියට දීලා තියෙනවා, නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තිබෙන නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් මහාධිකරණේ මට මතක විදිහට නඩු 41ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. චූදිතයෝ 79ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රධාන නඩුව මේ දිනවල විභාගමින් පවතිනවා. ඒ නිර්දේශ අතින් ගත්තම නීතිපති දෙපාර්තමේන්තුවේ සියල්ලට අනුකූලව කටයුතු කරලායි තියෙන්නේ.
මොකද මන්තුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ කියන්නේ?
ගරු කතානායකතුමනි, අපි දැන් පාර්ලිමේන්තුවේ හැටියට බංකොලොත් වෙච්ච රටට ආදායම එකතු කරගන්න වැඩසටහන් හදනවා. එතකොට ඒ හදන වැඩසටහන් අපි මේ හදලා මුදල් අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනකොට කවුරු හරි පුද්ගලයෙක් අධිකරණයට ගිහිල්ලා නියෝගයක් ගන්න හදනවා මේක නවත්තන්න කියලා. එහෙම නවත්තන්න එහෙම නියෝග දුන්නොත් ගරු කතානායකතුමනි, අපි මේ මාස ගානක් අවුරුදු ගානක් මේක ඇදුනොත් අපේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? ඒ සම්බන්ධව ගරු කතානායකතුමාට මොකද්ද අපි වෙනුවෙන්
පාර්ලිමේන්තුවේ
කරන්න පුළුවන්?
ඒ ප්‍රශ්නේ වරප්‍රසාද කමිටිය යොමු කරනවා. සභානායකතුමා දින නියමිත කටයුතු ආරම්භ කරා.
ගරු කතානායකතුමනි, අද දිනට කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් එක කාරණයක් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමා වර්ණකුල මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නේ, ඒ වගේම අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් SCFR කියන්නේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් කේස් සම්බන්ධයෙන් මේකේ තම පැහැදිලි අපේ අනුකම්ප ව්‍යවස්ථාවේ 4 ඇයන්නේ ඉතා පැහැදිලිව තිනවා. නීති අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක ව්‍යවස්ථාවේ නැති කොට පිහිටුවන ලද ඔය ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් නැති කොට පිහිටුවන ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් වෙනත් තැනක ගිහිල්ලා කැන්වස් කරන්න බෑ. ඒකට හොඳම පූර්වාදර්ශයක් තියෙනවා ගරු අනුර බණ්ඩාරනායක කතානායකතුමා මේ සම්බන්ධයෙන් ඒ වෙලාවේ මතුවෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තීන්දුවක් දීලා තිනවා. ඒකන මම අවධානය යොමු කරමින් අද දවසේ වැඩ කටයුතු වලට අවතීර්ණ වෙනවා. අංක 1 පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විධානවලින් නිදහස් විය යුතුය.
සභාවේ කංගෙද
ආයි
අංක 2
පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධානවල සහ 2024 මාර්තු 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපරභාග 5:30 දක්වා විය යුතුය. අපරභාග 4:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්නය නොවීම සහ පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාවේකද
ආයි
ගණනාගතුමා අංක 3
ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ මත පදනම් වී කරුණ ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා ඌ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී පුරුෂ සමභාවය මත 19 වී කරලමන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමානතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා ඌ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් ඉදිරිපත් කළ ද අතුරු වාර්තාවේ නිරීක්ෂණ සලකා බලා පාර්ලිමේන්තු වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වූ බැවින් 2023 මාර්තු 21 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරලද යෝජනා මගින් නියම කර ඇති කාල සීමාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව 2024 ඔක්තෝබර් මාස 5 වෙනි දින දක්වා දීර්ඝ කළ යුතුය.
ස්වභාවිකවද
ආයි
අංක
4 රට තුල ශීඝ්‍ර ලෙස පැතිරමින් පවතින මද්‍රව්‍ය උදුර වහා පාලනය කොට මුලින් පුටා දැවිමිසනා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සෑ බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව රට තුල ශීඝ්‍ර ලෙස පැතිරමින් පවතින මද්‍රව්‍ය උදුර වහා පාලනය කොට මුලින් පුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සෑ බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2024 ජනවාරි මාස 10 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව වාර්තා කිරීම තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාර්යක සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 ජූලි 27 වෙනි දින දක්වා දීර්ඝ කළ යුතුය.
ස්වභාවිකවද
ආයි
දිනට නියමිත කටයුතු යෝජනා අංකයක ඉදිරිපත් කිරීම කර සෞඛ්‍යමත්තුමා විවාදය පටන් ගන්න.
අරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රි දින
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේයර්. කරුවා මාතෙතුමා
කතානායකතුමනි අද දින න්‍යායපත්‍රි නියමිත කටයුතුට අදාළ විශ්‍යාංකක මම ඉදිරිපත් කරනවා. මෙම රෙගුලාසි පැනීමේ අරමුණ වන 1.61 අංක 31 දරන ආයුර්ද පනතේ 77 වන වගන්තියට බලාත්මක කිරීම සහ ආයුර්ද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව පිහිටුවීම මේ යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දේශීය ඖෂධ නිෂ්පාදනය නිෂ්පාදන නියාමනය වෙළඳසල් නියාමනය වෛද්‍ය උපකරණ නියාමනය දේශීය රූපලාවන් නිෂ්පාදන නියාමනය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහන නියාමනය ඖෂධ ආනයන සහ අපනයන නියාමනය සහ ඒ වගේම ඖෂධ කර්මාන්තර දාල ඔසු වගාව නියාමන සහ මෙම රෙගුලාසි පැනවෙනවා. ඒ යටතේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව පිහිටුවීමට කමිටු පත් කරනවා. ඒ යටතේ කමිටු හතරක් ආයුර්වේද ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුව ආයුර්වේද නිෂ්පාදනාගාර ගබඩා ඇගීමේ කමිටුව ආයුර්වේද නිෂ්පාදනාගාර ගබඩා සහ වෙළඳපොළ විමර්ශන කමිටුවත් ඖෂධ සැපයීම් ඖෂධ පැලෑටි ඇගීම සඳහා වූ නිලධාරීන් කමිටුවත් පත් වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් තිස්සේ පැවති අවස්ථාවක් හැටියට 1961 මේ පනත වෙනුවෙන් අද වගන්ති ඉදිරිපත් කරනවා. යටතේ ආයුර්වේද සංග්‍රහය මේ ආයතන සහිතව පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් තමයි ඉදිරිපත් කරන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන ආයුර්වේද ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳව ඉදිරිපත් වන වැදගත් පනතක් මේ පනතේ රෙගුලාසි ඉදිරිපත් කිරීම දීර්ඝ කාලයකට පසුව අවුරුදු 62කට පස්සේ මේ රෙගුලාසි ඉදිරිපත් කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි නිසා මේ සුවිශේෂී අවස්ථාවකට අපි හඳුන්වන්න කැමතියි. අද දිනේදී ආයුර්වේද සංග්‍රහය ඉදිරිපත් වෙනවා වගේම වර්තමානයේ වෙන විට අපි මේ හා සම්බන්ධ දෙවැනි කාරණේ හැටියට ආයුර්වේද ඖෂධ සංග්‍රහය ඉදිරිපත් කරන්නත් අපි කටයුතු කරගෙන යන ඉදිරි කාලය තුලදී මේ ආයුර්වේද ඖෂධ සංග්‍රහයත් අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝ ඉතිහාසයක් තිබුණු මේ දේශීය ආයුර්වේදය ඒ වගේම පාරම්පරික ආයුර්වේද ආයතන මගින් මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට විශාල සහයෝගයක් පිටුබලයක් ලබා දීලා තිබෙනවා. එහි ප්‍රතිකාරගත් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉතාම විශාල ලෙස මෙහි ප්‍රතිඵල ලබාගෙන ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රයේ දියුණුව පිළිබඳව සාක්ෂි සපයනවා. මට සිහිපත් වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාර්ය සිහිපත් කිරීමේදී ගිය සතිය අපි විවෘත කළා ගාල්ලේ ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තාරෝහල ඒ කාන්තාරෝල හදන්න පූර්විකාව සැපවි ඇත්තටම මේ රටේ 2004 සුනාමි ව්‍යසනයේ වෙලාවේදී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගනිමින් හිටපු එවක ජර්මන් චාන්සලර් හෙල්බුට් කෝල් මැතුමා එතුමා සුනාමි ව්‍යසනයට අහු වෙලා තමයි ඒකට විනාශරපත් වෙච්ච මහමෝද රෝහල වෙනුවට අලුත් රෝහලක් හදන්න කටයුතු ආරම්භ කළේ. එතුමා සිහිපත් කරන ගෞරවය පුද කරනවා. එතුමා ලංකාවට ඇවිල්ලා හිටියේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඖෂධ පිළිබඳ ඇති විශ්වාසයෙන් අඛණ්ඩව ශ්‍රී ලංකාවට ආව වාර්ෂිකව. ඉතින් විශාල ඉතිහාසයක් තිබෙනවා. දේශීය සහ විදේශීය සියලු
යෝජන අතර විශාල පිළිගැනීමක් තිබෙනවා. ඉතින් මේකට නීත්‍යානුකූල භාවය ලබා දීලා ඒක කර්ම විශේෂයෙන්ම මේ ප්‍රතිකාර මට්ටම ඉහළ ගෙනියනවා වගේම මේකේ නිෂ්පාදනය මේ ඖෂධ ලෝක වෙළඳපොළට අරගෙන යන්නටත් විශාල පිටුබලයක් මේ හරහා ලැබෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ දේශීය ආයුර්වේද නිෂ්පාදන සම්බන්ධයෙන් විශාල කර්මාන්තයක් දිනු කරලා වර්තමානයේත් ඒක සිද්ධ වෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ පැහැදිලි නියාමනයක් නොමැති නිසා දේශීය නිෂ්පාදකකින් ගොඩක් වෙලාවට තමුන්ගේ අපරාධ ලෝක වෙළඳපොළට අරගෙන යන්නේ තමුන්ගේම උත්සාහයෙන්, විවිධ පර්යේෂණ කරගන්නේ තමුන්ගේම උත්සාහයෙන්, වෙන රටවලට ගිහිල්ලා එහෙම ප්‍රචාරණය කරගෙන සහතික ලබාගෙන ලංකාවට විදේශ විනිමයත් විශාල ප්‍රමාණයක් අරගෙන යනවා. අද ඉදිරිපත් කරන රෙගුලාසි මගින් මේකට නීත්‍යානුකූල භාවයක් රටේ ලංකාව තුළදීම ලැබෙනවා. ඒ හරහා විශාල ලෙස ශ්‍රී ලංකාවේ මේ ආයුර්වේද ක්‍රමවේදයන්, ඖෂධ නිෂ්පාදන ලෝක පුරා ප්‍රචලිත කරන්නට විශාල විභාවයක් සැලසෙන එක විශාල ශක්තියක් හැටියට අපි සෑම කෙනෙක්ම සඳහන් කරන්න අවශ්‍යයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතා අපි සඳහන් කරන්න අවශ්‍ය කාරණය මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ හා සම්බන්ධ උදාහරණය අපි ලංකාව 2021 වසර 2021 වසරවලද ලෝකේ කොවිඩ් අර්බුදය ඇතිවෙච්ච වෙලාවේ ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් ඉතාම හොඳ කලමනාකරන වැඩසටහනක් කොවිඩ් මට්ටමින් ඇති කරා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුනේ ලංකාවේ විශාල එන්නත් කරන වැඩසටහන සහ රෝගීන් රැකබලා ගැනීම කියන කරුණු නිසා ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලෙඩ්ඩු අඩු වුණා, ලෙඩ්ඩුන් අතරින් මරණ අඩු වුණා සහ විශාල ලෙස ඉතාම විශිෂ්ට එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කළා. හැබැයි ඒ අතරදී අපි දැනගන්න ඕන අවශ්‍ය කාරණේ තමයි මේ එන්නත් ලබා ගන්නෙ නැතුව දේශීය ආයුර්වේද සහ පාරම්පරික ක්‍රම මගින් ඒවා පිළිබඳ විශ්වාසය තියලා ජීවිත විශාල ගණනක් ආරක්ෂා වුණා, ලෙඩ නොමි බේරුණා කියන එකත් අපි සිහිපත් කරන්න අවශ්‍යයි. ඒවා සමහර ස්ථානවල උසුළු විසුළු කරන්න භාවිතා කරා සමහර අය. හැබැයි අපි ඒකට ගෞරවය පුද කරන්නට ඕනේ. ඒක එක සුවිශේෂී අවස්ථාවක්. ඒකදී අපිට එක ස්වර්ණමය මොහොතක් ගිලිහිලා ගිය ඒකට හේතුව තමයි අපිට අවශ්‍ය වුණා මේ බෙහෙත්. ලංකාවේ අද ආයුර්වේදයෙන් ප්‍රධාන ගැටලුව තමයි අපි නිෂ්පාදනය කරන බෙහෙත් පිළිබඳව අපිට පර්යේෂණ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අපි ඖෂධයක් හදනකොට අපි කියනවා ප්ලසීබෝ කන්ට්‍රෝල් ඩබල් බ්ලයින්ඩ් රෑන්ඩමයිස් ක්ලිනිකල් ට්‍රයල්ස් කරනවා, වෛද්‍ය පර්යේෂණ කරනවා. කරලා තමයි ඒක විද්‍යාත්මකව ලෝකෙට හඳුන්වලා දෙන්නේ. හැබැයි ලංකාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ප්‍රතිකාර ඉතාම හොඳයි, ඉතාම රෝගීන්ට හොඳ වෙනවා. හැබැයි අපිට විද්‍යාත්මකව මේක ලෝකෙ හැමුවේ ප්‍රචාරණය කරන්න අවශ්‍ය පදනමක් නැහැ. ඒක එක පැත්තක කාරණා. ඒ නිසා අපි උනන්දු කරන්න අවශ්‍යයි. අපි සෞඛ්‍ය මාත්‍රි සහයෝගයත් ලබා දෙනවා මේ දේශීය ආයුර්වේද ඖෂධ විද්‍යාත්මක ප්‍රචාරණය හරහා, විද්‍යාත්මක පර්යේෂණ හරහා නිෂ්පාදනය කරලා ලෝකෙට තිරණය කරන්න අවශ්‍ය පිටුබලය සකස් කරන්න ඕන. ඒකටත් මේ රෙගුලාසි හරහා යහපත් තත්ත්වයක් ඇති වෙනවා කියන කාරණේ අපි සිහිපත් කරනවා. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට මේ දේශීය ක්‍රමවලත්, ඒ වගේම දීර්ඝ කාලික මේ රටේ පැවතින විශිෂ්ට බටහිර වෛද්‍ය විද්‍යා ක්‍රම හරහාත් ලංකාවේ ආයුර්වේද ශ්‍රී ලංකා දේශීය සෞඛ්‍ය සේවාව පසුගිය වසර 75 කාලෙදි විශිෂ්ට පියවරක් රැසක් තියලා තියෙනවා. ඒ ප්‍රධානතම කාරණය 1948 දී මේ රට බ්‍රිතාන්‍ය ජාතික නිදහස ලැබනකොට අපේ රටේ ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 42යි. වැඩි ඈතක නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාලගේ තාත්තලගේ ජීවිත කාලය, අපේ තාත්තලගේ ජීවිත කාලය ඉපදුණු පුද්ගලයෙකුට ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 42යි තිබුණේ. අද ඒක අවුරුදු 80 දක්වා කාන්තාවකට වැඩි වෙලා තියෙනවා. අවුරුදු 75 කාලයක් ඇතුළතදී ඒ වගේම තමයි පිරිමියෙකුට අවුරුදු 77 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒක ලෝකයේ ගොඩක්ම දියුණු රටවලට, ඇමරිකා එක්සත් ජනපදයට, එංගලන්තයට හා සමානයි. ඊට වඩා වැඩි රටවලුත් කිහිපයක් තිබෙනවා, ජපානය, හොංකොං වගේ. හැබැයි අපේ රට ඉතාම විශිෂ්ට තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට හේතු වෙන කරුණු කිහිපයක් එකක් තමයි ලංකාව සතුව විශිෂ්ට භෞතික යටතල පහසුකම් පද්ධතියක් තිබෙනවා. රෝහල් ප්‍රාථමික සෞඛ්‍ය සේවය ඇතුළුව දෙවෙනි කාරණය ඒක සතුව විශිෂ්ට මානව සම්පතක් තුනේ. මානව සම්පත වෛද්‍යවරු වේවා, හෙදේදියන් වේවා, ආයුර්වේද වෛද්‍යවරුන් වේවා, අරෙකුත් අතුරු සහ පරිපූරක කාර්ය මණ්ඩලය සෑම කෙනෙක්ව තමුගේ උපරිම දායකත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය වර්ධනය කරන්න ලබා දීලා තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් පහුගිය 2021-22 වසරවලදී යොව් කොවිඩ් තත්ත්වය නිසා යම් පමණකට සමස්ත සෞඛ්‍ය සේවය පසුබෑමක් ඇති වුණා. ඒකට මොකද අපි සියලුම දේ ශක්තියෙන් යොමු කළේ කොවිඩ් පාලනය කරන්නට. ඒත් එක්කම අනිත් පැත්තෙන් 2022 වසරේ ආර්ථික අර්බුදය නිසා යම් පමණක පසුගාමීත්වයක් ඇති වුණා. ඒක පිළිගන්න අවශ්‍යයි. හැබැයි දැන් තත්ත්වය යහපත් වෙමින් තිබෙනවා. 2024 වසරේදී අපිට ප්‍රථම වතාවට රුපියල් බිලියන 410ක් මේ ශ්‍රී ලංකාවේ පැවති සෑම රජයක්ම, එතෙක් මෙතෙක් පැවති රජයන්, ඇමතිවරු, මේ කාර්ය මණ්ඩල සෑම එකක් කෙනෙක් වැඩ කරලා තිනවා. හැබැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට අපිට බිලියන 410ක මුදලක් ලැබිලා තිබෙනවා. විශේෂ ප්‍රමුඛත්වයක් සෞඛ්‍ය මාත්‍යංශයෙන් ලැබිලා තිබෙනවා. එෙහිදී ඖෂධ ලබා ගැනීම වෙනුවට රුපියල් බිලියන 180ක මුදලක් වෙන් වෙලා තිබෙනවා. ඒ හරහා අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්ව කරගෙන අවශ්‍ය ඖෂධ මෙරට ගෙන්වගෙන මෙරටේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා ලබා දෙන්න අපි කටයුතු කරනවා. එෙහිදී විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච ගැටලු ගණනාවක් අපි ආමන්ත්‍රණය කරගෙන යනවා. අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීම ක්‍රමවේදයන් සම්පූර්ණ නතර කරලා තිබුණා. ඒත් එක්කම අපි කිසියම් අවස්ථාවකදී කිසියම් ඖෂධයකට ඖෂධ නියාමන අධිකාරිය හරහා හදිසි behavior of registration එකක් ලබා දෙනවා නම් එහෙම නැත්නම් ලියාපදිංචි නැති ඖෂධයක් මෙරට මිලදී ගන්න ගැනීමක් කරනවා නම් අපි ඒක කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුගතව පමණයි කියන කාරණේ මම ඉතාම පැහැදිලිව නැවත නැවත සටහන් කරනවා. ඒ නිසා අපි හිතනවා අද මධ්‍යම බෙහෙත් ගබඩාවේ අපේ ප්‍රධාන ඖෂධ කණ්ඩ 850න් අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා නැති කිහිපයක්ත් තියෙනවා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍යයි ඒව නැති සමහර ඖෂධ මිලදී ගන්න අපි දැනටමත් සෑම රෝහලකටම මිල මුදල් ලබා දීලා තිබෙනවා. රජයේ යම් කිසි ප්‍රමාණයක පසුබෑමක් සිදු වුණොත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න මුදල් ප්‍රතිපාදනත් ලබා දීලා තියෙනවා. ඒ අරන්නට අපි යම් කිසි හිග්ගතාවයක් තිබෙන යම් කිසි ප්‍රමාණයක් අපි දන්නවා ලෙන්සස් අක්ෂි කාචවල හිග්ගයක් තියෙන සමහර ස්ථානවල ඒවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කරලා තිබෙනවා. ඒ ඇතුළු අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කළා අපි කටයුතු කරන එක ගැන කාරණා සිහිපත් කරනවා. ඊට අමතරව ඖෂධ වලට අමතර ප්‍රධාන වශයෙන්ම මේ රටේ අවධානය යොමු වෙච්ච දෙවැනි කාරණේ තමයි මේ රටේ පෝෂණය පිළිබඳ දරුවන්ගේ පසුගිය කාලේ විශාල අවධානය කියමුලා තිබුණා. අපි සිහිපත් කරන්න අවශ්‍යයි ශ්‍රී ලංකාවේ වර්තමානයේ වන විට දැන් 2000 පෝෂණ තත්ත්වය පිළිබඳ සැලකීමේදී සිවි ඇකියුට් මැල්නියුට්‍රිෂන් කියන තත්ත්වය ක්‍රමානුකූල යහපත් වෙමින් තිබෙනවා. 2022 වසරේදී මේ රටේ සිවි ඇකියුට් මැල්නියුට්‍රිෂන් වලින් පෙරුණු දරුවන්ගේ ගණන ආසන්න වශයෙන් 18670ක් සෞඛ්‍ය මන්ත්‍රාංශයේ වාර්තා අනුව ඒක මුළු ජනගහනයේ දරුවන්ගේ වයස අවුරුදු 5ට අඩුව දරුවන්ගේ 1.4% ප්‍රමාණයක් ඒක 23 වෙන විට 15763 දක්වා අඩු වෙලා තිබෙනවා. ඒක 1.2 දක්වා අඩු වෙලා තිබෙනවා. වර්තමානයේ වෙන විට පෞල් සෞඛ්‍යසන් නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිලධාරීන් සෑම කෙනෙක්ම විශාල උනන්දුවක් අරගෙන මේ සොයාගත්තු දරුවන් එවැනි බහුලව තිබෙන ප්‍රදේශ හඳුනගෙන විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන නිසා ඒවා එයාට පෝෂණ මළු ලබා දීම විශේෂයෙන්ම ආහාර ආධාර ලබා දීම අත්‍යවශ්‍යයෙන්ම අස්රසුම සහනාධාර ලබා දීම සහ විශේෂයෙන් මෑද්දි ක්‍රියාත්මක වෙන සියලුම දරුවන්ට පෝෂණය වෙනුවෙන් අවශ්‍ය ආහාර ලබා දීම ඇතුළු වැඩසටහන් කීපයකුත් පහට වැඩි දරුවන්ට පාසල් දිවාහාරය අනිවාර්ය ලබා දීම වැඩසටහන ඇතුළු රැසකුත් ක්‍රියාත්මක වෙන නිසා අපි හිතනවා මේ 2024 වසර තුලදී අනිවාර්යයෙන්ම මේ මන්දි පෝෂණය පිළිබඳ ගැටලුව ක්‍රමානුකූලව අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ කරුණු සියල්ලක්ම ඊටාම ඍජුව අපි අධීක්ෂණය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒත් එක්කම උදල් අමාත්‍යාංශතුළු ආයතන අපිට උදව් කරන මේක පවත්වාගෙන යන්නට ඒ හරහා අපි විශ්වාස කරන ඉදිරි කාලය තුළදී පසුගිය වසර කීපෙත් ඉස්සේ යම් කිසි පසුබෑමක් ඇති වුණා නම් අපිට ඒවට ආමන්ත්‍රණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහිදී විශේෂයෙන් අපි සඳහන් කළ යුතු කාරණය ඉතිහාසයේ පුරාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකාවේ මාතෘ සංරක්ෂණය වෙනුවෙන් දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් එන්නත් කරණේ වෙනුවෙන් සුවිශේෂී තත්වයක් තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ අංශ තුනේම ලෝකයේ ප්‍රමුඛම රටක් හැටියට අපේ කලාපේ හඳුනන්නේ ශ්‍රී ලංකාව. හැබැයි අපෙන් අතපස් වෙච්ච කොටස් කීපෙකුත් තිබෙනවා. සාර සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී යුනිවර්සල් හෙල්ත් කවරේජ් කියලා කියනවා. අපි අංශ පහක් කතා කරනවා. ප්‍රිවෙන්ෂන්, ප්‍රොටෙක්ෂන්, ට්‍රීට්මන්ට්, රිහැබිලිටේෂන් ඇන්ඩ් පැලියටිව් කියා කියන අංශ පහ. අපි දරුවන් රැක බලාගත්තර හොඳින් අපි අම්මා වරුන්ව හොඳින් රැක බලාගත්තර යම් කිසි පමණකට අපේ රටේ වැඩිහිටි ජනගහනය පිළිබඳ සෞඛ්‍ය කරුණු ආමන්ත්‍රණය කිරීමේදී කිසියම් පසුගාමීත්වයක් තිබෙනවා. අපි ඒක බොහොම පැහැදිලිව වටහාගෙන තිබෙනවා. එනිසා ඉදිරි කාලය තුළ විශේෂයෙන් පැලියටිව් කියා ලෝකයේ අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය විශේෂයෙන්ම බෝ වෙන රෝගවල ඉඳලා බෝ නොවන රෝගී තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබෙනවා. අද අධික රුධිර පීඩනය, දියවැඩියාව, පාර්ශ්වික ආඝාතය, හෘද අකරණීය පිළිකා ඇතුළු රෝගී තත්ත්වයන් බහුල වෙලා තිබෙනවා. ඒ ලෙඩුන්ට අවශ්‍ය පහසුකම් ආඝාත රෝගීන්ට නම් අපි කොහොමද වුන් පුනරුත්ථාපනය කරන්නේ? මධ්‍යස්ථාන රටේ අඩුයි. ඒකට විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි විශාලස පිළිකා රටේ පැතිරීගෙන යනවා. ඒ වගේ අයට අපි කොහොමද උදව් කරන්නේ? ඔවුන්ගේ ජීවිතේ සමහරක් අය ගොඩාක්ම අසනීපෙන් ඉන්න අයට අපි කොහොමද ඔවුන්ගේ වේදනාව හරණය කරන්නේ? පැලියටිව් කියා ලබා දෙන්නේ කොහොමද කියන එක අපි ආමන්ත්‍රණය කරන අවශ්‍ය වෙනුනොත් අපිට ලැබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය මන්ත්‍රී මේ අවුරුද්දේදී අපේ මූල්‍ය දිශානතිය අපි ප්‍රතිපත්තිමය දිශාන්ති යොමු වෙලා තිබෙන්නේ මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවන් සංරක්ෂණය කරගෙන ශක්තිමත් කරගෙන මේ සාර සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන වඩාත් ශක්තිමත් කරන්නට කියන කාරණේ සිහිපත් කරන ගමන්ම අද ඉදිරිපත් කරන මේ රෙගුලාසිය හරහා ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රයේ විශාල ප්‍රවර්ධනයක් ඉදිරි දැක්මක් ඇති වෙනවා කියන කාරණේ සිහිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මාත්‍යමනේ.